Sri Lanka. Ethi yadeshayak udessa pahan dura. Nava Sri Lanka spur sangvidhane.
Sri Lanka.
Sri Lanka.
Pasiri pasiri siri ni Sri Lanka.
Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංක ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී Sri Lanka ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
සුන්දර සන්ධ්‍යාවක් දයාබරව සමට අදත් නව ශ්‍රී ලංක ස්පර් සංවිධානයේ සමග නව ශ්‍රී ලංක ස්පර් සංවිධානයේ ගෙනෙන සී Sri Lanka ගුවන් විදුලි කලබක් තුලින් ඔබ හමුවමට ඒමටයි අපගේ මේ උත්සාහය. අද 2020 වසරේ ජනවාරි 17 වෙනිදා අවුරුද්දේ පළවෙනි මාසයේ මාස භාගයකට ඉවරයි. ජනවාරි මාසෙන් දවස් 17ක් ඉවරයි දත් දෙක. 20යි 20. කාලය යන එකපණක්. ඉතින් අසන්නේ මේ අවුරුද්දේ පළවෙනි ගුවන් විදුලි වැඩසටහන මම ඔබ වෙත ගෙනේන. මා සමග අද ඉන්නවා එමාෂා මැදිරියේ. අද රුවන් සහභාගී වෙන්නේ නැහැ. මොකද රුවන් මේ වෙනකොට සිටින්නේ අපේ මාතෘභූමියේ ලංකාවට ගිහිල්ලා. ඉතින් රුවන්ගේ නැති අඩුව අපි දෙන්න බොහෝ දුරට මම හිතන්නේ අපි දෙන්නට මේක බැලන්ස් කරගෙන කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. රුවන්ුත් මම හිතන්නේ ලංකාවේ දැන් හරි අහගෙන ඇති අපේ වැඩසටහන.
අපි ආදරෙන් මතක් කරමු ආයිබෝන් කියලා.
ආයිබෝන් කියලා මතක් කරමු මේක තමයි. ඉතින් දැන් බලසන්නේ ඔබ දන්නවා සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25 සිට 8:25 දක්වා පුරා හෝරාවක් තුළ ඔබේ ආලින්දයට ඔබව කැඳාගෙන එන නව රටේ මාතෘභූමියේ සියලු තොරතුරු බොහෝ තොරතුරු ඔබ සමග හදා බෙදාගෙන මේ පුරා හෝරාව ගත කරන්නයි අපේ මේ උත්සාහය. ඔබට පුළුවන් අපි සමග සම්බන්ධ වෙන්න ඔබ කැමති නම් 815-81-00. මම දන්නවා සිකුරාදා දවස හැන්දෑවේ හැමදාම බොහෝ දවසේ දවස් පහම වැඩ කළ ඉවරලා ගෙදර එන්නේ නිකන් විවේකයෙන් ඉන්න. එක වෙන කොහේ හරි ගියන්න. එක ඩිනවුට් එකකට යන්න. එක යාළුවෙගේ ගෙදර යන්න. ඉතින් මේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් හැමතිස්සම ඔයගලන්ට අහන්න බෑ. ඒ විනෝමය මේ පැය ඔයගලන්ට කැප කරන්න බැරි වෙනවා. නමුත් ඔබ දන්නවා අපේ වැඩසටහන් හැම වැඩසටහනක්ම planet.org කියන වෙබ්සයිට් එකේ planetfm.org කියන වෙබ්සයිට් එකේ තියෙනවා. ඔබට ඒක ගිහිල්ලා ඔක ඩවුන්ලෝඩ් කරගෙන අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ඉතන තියෙන ප්‍රෝග්‍රෑම් එක අහන්න පුළුවන්. ඔබට ඉතනින් පුළුවන් ලයිව් අහන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වෙලාවේ මේ යන වැඩසටහන මේ මොහොතේම ඔබට අහන්න පුළුවන්. ඉතින් මාෂා කොහමද විස්තර?
බොහොම හොඳින් ඉන්නවා. අහගෙන ඉන්න හැම කෙනෙක්ටම ලෝකේ වටේම එකතු වෙලා ඉන්න හැමෝටම ආයුබෝවන් කියලා බොහොම ආදරෙන් පිළිගන්නවා. ඒත් එක්කම මේ මට අවසර ලැබෙනවා නම් ආදරෙන් මතක් කරන්න ඕන අද චරිතයක්. මගේ ජීවිතේ යෝධම හෙවණැල්ලේ උපන්දිනයද, මගේ තාත්තගේ උපන්දිනයද.
සුබ උපන්දිනයක් පතනවා එහෙනම් අපි අහගෙන ඉන්නවා නම් වාශිකේ තාත්තා ලංකාවේ ඉඳලා.
නිමල් කොඩිතුවක්කු මහත්මයාගේ උපන්දිනයද. එහෙමනම් අපි Planet FM එක එකතු වෙලා සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින්ම අද වැඩසටහන ආරම්භ කරමු.
ඔය මාෂාලා අපේ කීමනක් තියෙන දවස්වල මොකද කියන්නේ මේ කට ඇති පුතයි රුව ඇති දුවයි කියලා. මම හිතන්නේ ඒක මාරු වෙලා ඇවිල්ලා
තියෙනවා. අපේ ඊතර ඒක කියනවා. ඒක මාරු වෙලා
තියෙනවා. කොහොමවත් මේ ඔව් මාෂේ තාත්තට අපි මේ ඉතාමත් නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනය සමරනවා. මේ පතනවා මේ අවස්ථාවේ නවසීලන්තේ හරි සිටගෙන. කෙනෙක් උපන්දින සමරනකොට තව කෙනෙක් රටක් හඬවලා ජාතියක් හඬවලා මං කිව්වොත් ලෝකයක් හඬවලා අන්තිම ගමන යනවා. මම හිතන්නේ ඔබ දන්නවා ඇති මම මේ කතා කරන සැරසෙන්නේ කාගෙනද කියලා. මේක තමයි ලෝක ස්වභාවය. ජයලත් මනෝරත්නය වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහුගේ නම තුල ඔහු කවුද කියන එක ගැබ් වෙලා තියෙනවා. ජය ලත් අපි වචනේ කඩලා ගත්තොත් ජය ලත් ජයලත් මනෝරත්න ඒ කියන්නේ මනෝ කියන්නේ ඔබ දන්නවනේ නුවණ නුවණ කියන එක. ඒ එවන් එවන් වූ නුවණක් තියෙනම ඒ කියන්නේ නුවණක් තියෙන කෙනෙක් ඒක ඒක රත්නයක් නේ රටට ජාතියට අපේ දේශයට ඒක ඉතාමත් රත්නයක්. එවන් වූ මනසක් ඇති මිනිසා එවන් වූ මනසක් ඇති මිනිසා මං හිතන්නේ හැම දෙයකින්ම ජයගත්තා. ජීවිතේ ජයගත්තා කිව්වොත් මම නිවැරදි. අපේ යුගයේ අසහාය කලාකරුවෙක් අග්‍රගණ්‍ය නාට්‍යකරුවෙක් ඔහු මං හිතන්නේ වේදිකාව දෙවනත් කරා කිව්වොතින් වේදිකාව උඩු යටිකොර කරා කිව්වොතින් ඔබ මාත් සමග කැමති නැති එවන් වූ චරිතයක්. ඉතාමත් අවුරුදු 71ක් වෙන ඉතාමත් සුළු කාලයකදී මං එමෙ සුළු කාලයක් කියලා කියන්නේ මොකද මනුස්ස ජීවිතයේ ආයුෂ ප්‍රමාණය ටිකින් ටික වැඩි වෙමින් පවතින කාලයක දෛවයේ සරදමත් ඔහුගෙන අපේ ආයුෂ ප්‍රමාණය ඉවර කළා. ඔහු අපෙන් සදාටම සමුගෙන ගියා. මොනවද හිතෙන්නේ මාෂා?
ජයලත් මනෝරත්න කියලා කියන්නේ මගේ පාසල් ජීවිතයේ බොහොම දැවැන්ත චරිතයක්. මොකද එක විෂයක් විදිහට නාට්‍ය හා රංග කලාව හදාරන ඕනම කෙනෙක් ඔහුගේ ජීවිතය දුරට බොහොම ගැඹුරින් අධ්‍යයනය කරන්න ඔහුගේ රංග කලාව ගැඹුරින් අධ්‍යයනය කරද්දිම පෙළඹෙනවා. ඒක නිතගේන් සිදුවෙන දෙයක්. මම කල්පන ජයලත් මනෝරත්නයන්ගේ අභාව ප්‍රාප්ත වීම ඇහෙනකොට මගේ උළුවට ආවේ කවුද ඔහුව එතන ගන්න ඒ දක්ෂතාවය ඒ තරම් ලොකු චරිතයක් ගන්න කෙනෙක් තව බිහි වෙලා ඉන්නවද කියලා. ඒ චරිතය ඒ ප්‍රතිභාවපූර්ණ රංගධරයා මං හිතන්නේ ආයෙම තවත් කෙනෙක්ට ඔහුව තවත් ජයලත් මනෝරත්නයන් කෙනෙක් බිහි කරන්නට පුළුවන් වේවි කියලා.
ඇත්ත අපි කතා කරමු මාෂා. ගොඩාක් තියෙන කතා කරන්න. මේ මුළු වැඩසටහන් මේ පුරා හොරාවම මම වෙන් කරේ ඇත්තරම වගේ අපේ අසහාය කලාකරුවා වෙනුවෙන්. ඊට කලින් අපි පුරුදු විදියට අපි අපේ ආදරණීය අම්මව පාද නමස්කාර කරමු මේ ගීතය සමග.
බින්දෙන් බින්ද දෙතොලේ සිතිවයන් යැයි සිඹ සිඹ කියාලා අම්මාවරුන් දුක් විඳා අඬාලා කඳුළු හෙලා
වෙන පුතුන් හට ඇය ඉනිමත් දැනුවා. ඒ ගීතය ගායනා කරේ විශාරද දීපිකා ප්‍රියදර්ශිනී පීරිස්. ඒ අපේ මේ ලෝකයට දායාද කර අපේ ආදරණීය අම්මා වෙනුවෙන් මම ඒ ගීතය ඔබ සැම වෙනුවෙන් තෝරාගත්තේ. අපි කතා කරන්න පටන් ගත්තේ අපිටත් නොකිය ගියපු අපේ මනෝ ගැන, ජයලත් මනෝරත්යන් ගැන. මට හම්බුණා පත්තරයක තිබිලා ලස්සන මේ විවරණයක් ඔහු ගැන විස්තරයක්. මම ඒක ඔබට මේ අවස්ථාවේදී කියන්නම්. මන්ද නොකියා යන්ට කාරණ මනෝ. අපේ යුගයේ අසහාය කලාකරුවා නාට්‍ය කීර්ති ආචාර්ය ජයලත් මනෝරත්න හෙවත්, කෙසෙල් ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න හෙවත් මනෝ අපාතරින් සදහටම වෙන්විය. සියනිවසේදී මුළු රටම හඬවමින් අපෙන් වෙන් වෙලා ගියා. මදකලකට පෙර මොලේ හටගත් පිළිකා ගැටිත්තක් ඔහුගේ අභාවයට හේතු වුණා. ශල්‍යකර්මයේ ගේවත් කරන ලද නමුත් අසාර්ථක වුණා. මිය යනකොට මනෝ 71 වෙනිමියේ පසු වුණා. ශ්‍රී ලංකාවේ 15 විශිෂ්ටතම රංගදරයා ගාමිණී ෆොන්සේකාද, ජෝබේ වික්‍රමද, ජයලත් මනෝරත්න යමෙක් මගෙන් විමසුවහොත්, මගෙන් කියන්නේ මෙම සටහන තබපු සඳරුවන් ලංකාවේ නිවසි, ඔහුගේ නිසක පිළිතුරු වන්නේ ජයලත් මනෝරත්න යන්නයි. හේතුව ඉහත කී තිදෙනාම වේදිකාවෙහි රිදීතරෙහි සහ පුංචිතරෙහි දස්කම් පෑ. නමුත් ජයලත් මනෝරත්න තරම් සකල කලාවන්ගෙන් ජය ගෙලි නැංවූ අය නැති නිසාය. අනෙක් අතට ගාමිණී සහ ජෝ දේශපාලන මඩගොහරුවට බැස මඩ නාගත් නමුත් මනෝ ඒ මෝඩ වැඩේට අත නොගැසූ නිසාය. රජයේ සේවෙන් ඉවත් වූ පසු ඔහු ආර් ප්‍රේමදාස අගමැති යුගයේ ටවර් හෝල් පදනම ආරම්භ කරද්දී ඉතා කෙටි කලක් ඒ කිසියම් තනතුරක් දැරූ. නමුත් ඉන්පසු කිසිදු දේශපාලන තනතුරක් නොදැරුවේය. ඔහුගේ පුළුල් දේශපාලන දැක්ම ඔහුගේ නිර්මාණ තුළින් මිස ඔහුගේ මුවින් අපට දැකිය නොහැකි විය. මනෝ වේදිකාවේ පෑදැස්කම් අසම සමය. ස්වතන්ත්‍ර නාට්‍ය රචනයේද, නිෂ්පාදනයේද, සම්ප්‍රදායක සහ තාත්වික අභිනයේද, ගානයේද, නර්තනයේද එකසේ වේදිකාවේ දස්කම් පෑ ඔහු මිය යන විට තමන් විසින් රචනා කරන ලද නාට්‍යයක නිෂ්පාදන කටයුත්තක් යෙදී සිටියේය. එම නාට්‍ය ඉදිරි නිෂ්පාදන කටයුත්ත මනෝ ජීවතුන් අතර සිටියදීම ප්‍රසන්න විතාණයට පැවරූ බව පසු ආරංචි විය. පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ මනෝ සිය ද්විතීක අධ්‍යාපනය ලබද්දී මනෝගේ ගායන සහ රංගන හැකියාවන්දුරු පාසලේ සංගීත ගුරුතුමා වූ සුනිල් ශ්‍රියානන්ද මහතා ඔහුව ඒ සඳහා යොමු කර විය. පාසල් වියේදීම නාට්‍ය රංගනයට පිවිසිහේ අස්පගුඩුම් නම් පාසල් නාට්‍යක ප්‍රධාන චරිත රඟපෑවේය. එය ඒ වසරේ වාර්ෂික අන්තර් පාඨශාලීය නර්තනගාවලියේ අවසන් වටේට තීරණය විය. එතනින් ආරම්භ වූ මනෝගේ වේදිකා නාට්‍ය රංගනය කෙතරම් විශාලද යත් ඔහු මේ යන විට වේදිකාව නාට්‍ය 80කට අධික සංඛ්‍යාවක රඟපා තිබිනි. ඉන් නාට්‍ය 8ක් ඔහු විසින්ම රචනා කොට නිෂ්පාදනය කරන ලද ඒවාය. එනම් මහගමසේකරගේ ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහය ඇසුරින් රචනා කරන ලද ලෝකයේ තනි යායක් සෙල්ලම් නිරිඳු, තලමල පිපිලා, බූරුව මහත්තයා, ගුරුතරුව, සුදුර දිහරු, අන්දරේලා සහ පුත්‍ර සමාගමයි. ගුරුතරුව සහ අන්දරේලා පිටපත් පසු කාලයක පොත් වශයෙන් ප්‍රකාශයට පත් වූ අතර ඒ දෙකම රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේ. තලමල පිපිලා නාට්‍ය රචනාව අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නියමිත පුස්තකයකි. රාජ්‍ය නාට්‍ය උළෙල ඇතුළු විවිධ නාට්‍ය උළෙලලදී වේදිකාවේ හොඳම වේදිකා නළුවා සම්මානයෙන් මනෝ පිදුම් ලැබූ සංඛ්‍යාව කොතෙක්ද යයි ඔහුටවත් මතක නැති තරම් විශාලය. පෙරාදෙනි සරසවි අධ්‍යාපනය ලබද්දී ශ්‍රී ලාංකික නාට්‍ය සම්ප්‍රදායක මම්පෙත් විවර කළ මහාචාර්ය සරත් චන්ද්‍රයන් අතපත් මහාර්ග මාණික්ය බඳු මනෝට සරත් චන්ද්‍රයන්ගෙන් ගැලවීම නොලැබිනි. මනෝසිය වෘත්තිය වේදිකාව රංගන දිවි ආරම්භන්නේ සරත් චන්ද්‍රයන්ගේ පේමති ජායති සෝකෝ නාට්‍යයෙනි. සරත් චන්ද්‍රයන්ගේ අසමසම නිර්මාණ වූ මනමේ, සිංහබාහු, මහාසාර, එලෝගිහි මෙලෝ ආදිය මනෝ වර්ණමත් කළ නාට්‍යයන්ය. අනතුරුව වේදිකාවේ පතාකයන් වූ දයානන්ද ගුණවර්ධන, සුගතපාලද සිල්වා, ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර, රංජිත් ධර්මකීර්ති, ලුසම් බුලස්සිංහ ආදීන්ට මනෝගේ සමකාලීන නාටකරයන් වූ KB හේරත්, කපිල කුමාර කාලිංග ආදීන්ටද පසු කාලීන වූ නිමල් ඒකනායක, ප්‍රසන්න විතානගේ, ජයන්ත චන්ද්‍රසිරි ආදීන්ටද මනෝ නැතිවම බැරි විය. මනෝගේ රිදීතිරය මනෝ රංගපෑ චිත්‍රපට ගන්න 42ක් තරම් විශාලය. 1976 දී අමරනාජ් ජයතිලක අධ්‍යක්ෂණය කළ TB ලංගරත්නන්ගේ නවකතාවක තිලක හා තිලකා චිත්‍රපටයෙන් මනෝ රිදීතිරයට අවතීර්ණ විය. ඉන්පසු 1979 දී තිරගත වූ ටයිටස් සොතවට්ටයන්ගේ හඳයා චිත්‍රපටය තනක නිවේදකයා ලෙස රංගපෑ සුළු චරිතය පවා ජනාදරයට ලක් විය. ඉන්පසු 1980 දී තිරගත වූ සිරිබෝ අයියා රංගපෑ මල්හාමිගේ චරිතයෙන් ඔහු චරිතාංග නළුවෙකුසේ රිදීතිරයේ ස්ථාපිත විය. මෑත කාලයේ රංගපා හෝගානා පොකුණ චිත්‍රපටයේ බස්රියදුරුගේ චරිතයට මනෝ ලැබූ සම්මාන ප්‍රමාණය විශාලය. ඊට රාජ්‍ය සම්මාන උල්ලේ, රාජ්‍ය සිනමා සම්මාන උල්ලේ හොඳම සහාය නළුවා සම්මානය නමතරව සිග්නේස් සම්මාන උල්ලේ, දෙරණ සම්මාන උල්ලේ, හිරු සම්මාන උල්ලේ ආදී රටේ තිබෙන සෑම සම්මාන උල්ලකින්ම හොඳම සහාය නළුවා ලෙස සම්මාන හිමිවීම විශේෂය. සුදු කළුවර, බේරුණ්ඩ පක්ෂියා, හෝගානා පොකුණ චිත්‍රපට රංගනයන් සඳහා මනෝ රාජ්‍ය සහ සර්වේ සම්මානයන්ට පාත්‍ර විය. 1976 තිරගත වූ තිලක හා තිලකා චිත්‍රපටයේ තිලකගේ යාළුවා ලෙස කළ රංගනයේ සිට පසුගිය වසරේ 2019 තිරගත වූ තාල චිත්‍රපටයේ හේවාන් නායක නම් ප්‍රින්සිපල්ගේ චරිතය දක්වා ඔහු රිදීතිරේ පණපෙ වූ චරිත ප්‍රමාණය 39කි. තවත් තුනක් ඉදිරියට තිරගත වීමෙන් නියමිතය. ජල මනෝරත්නයට හදිසිය දිනක තම නැහැට පෙට්‍රල් සුවඳක් දෙනුනි. නමුත් ළඟපාතක පෙට්‍රල් බිඳක් හෝ නොවීය ඔහු විපිලිසර විය. මෙකී සූඳ දිගින් දිගටම දැනෙන වූ බැවින් ඔහු වෛද්‍යවරයෙකු හමුවීමට ගියේය. ඔහුගේ මුලයේ පිළිකා ගැටිත්තක් තිබෙන නිසා එවැනි තත්ත්වයකට පත්ව තිබෙන බව දැනගත් ඒ විටය. එය සැත්කමකින් ඉවත් කෙරිණි. ස්වර්ණ මල්ලවාරච්චිරමෙන් සමහරුන්ට ඒ සාර්ථක වන්නේ වී නමුත් අපේ අවාසනාවට මනෝරත්නයට සැත්කමක් සාර්ථක වූයේ නැත. මනෝ අවසාන වශයෙන් චිත්‍රපටයක පසුගිය වසරේ රඟපෑවේ සිවගුරුනාදන්ගේ දෙවැනි යුද්ධයේ චිත්‍රපටයේ පීකුගේ චරිතයකි. හේමිය යන්නේය. මිය යෑම අවසාන රංගනයට රඟපෑ මනෝට අදය සත්‍යයටම සිද්ධවීම දෛවපගතය. ශ්‍රී ලංකාවේ කලාකරුවන් දක්ෂ නමුත් සමහරකට රෝග කීපයක් තිබුණු මා අධ්‍යක්ෂ තිබේ. මින් ප්‍රධාන රෝගයක් වන්නේ තමා කලාකරුවෙක් කියා අන් සියල්ලෝම සියල්ල පස කළා තමාට සැලකිය යුතු යැයි සිතීමයි. එසේ සිතා ඔහු ගනුදෙනුවලදී තක්කඩියෝ වෙති. තවත් රෝගයක් වන්නේ අපට රජයේ සලකන්නේ නැතයි කියමින් ආඩපාලි කියමින් හඬා වැටෙන හිඟන මානසිකත්වයයි. තවත් රෝගයක් නම් තමන්ගේ නිර්මාණ තරම් අත් නිර්මාණ නොවටින්නේ යැයි සිතන නමුත් ඒ බව නොකිය අනිර්මාණ අසාධාරණ ලෙස දැඩිව විවේචනය කිරීමයි. බාල ලංකාවේ සිට අවසන් කාලයේදී දශකයක් පමණ කාලයක් ජයලත් මනෝරත්නයන් ළඟින් ඇසුරු කර තිබේ. එහෝගේ නිර්මාණවල ප්‍රචාරක කටයුතු සඳහා මගේ දායකත්වය ලබා දීමටය. ඒ මාලද මහඟු වාග්යකි. මා පෙර කී ලංකාවේ කලාකරුවන් සමහරකට වැළඳී තිබෙන රෝග කිසිවක් ජයලත් මනෝරත්නයන්ට වැළඳී තිබුණේ නැත. මා මනෝරත්නයන්ගෙන් ලද ඇසුර සත්‍ය වශයෙන්ම මගේ මනසට රත්තරම්ය. කායික ජල මනෝරත්න මිය ගියද ඔහු කළ සුවසන් නිර්මාණ හේතුවෙන් ඔහු ශ්‍රී ලාංකීය හදවත් තුළ සදා ජීවත් වනු නිසකය. ඔහුගේ නිර්ව්‍යාජ යහපත් ජීවන චර්යාවද ඊට හේතුවක් වන්නේ. මනෝ අයියාගේ වියෝවෙන් සොවෙන් තැවෙන ජයන්තියක් කාටත් ඉන්දිවරී දුවටත් භානුක පුතාටත් ලංකා ඒ නිවසේ ශෝකය පළ කරමු. මනෝ අයියේ මන්ද නොකියා යන්ට කාරණ වී හදවත සදාසරණ මා සදරුවන්.
Bodos kiya mage bodos kiya sividese vesiyo kipi sividese vesiyo kipi panna malu yemewana panna malu yemewana bodos kiya mage bodos kiya
ඔය මාෂා මං හිතන්නේ මනෝ ගැන හිතලා අපිට අදරස් කඳුළු සලන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් මේ නිහතමානී චරිතයක් මට ජලත් මරවත් නැහැ හම්බෙලා තියෙන මං උත් එක්ක කතා කරලා තියෙනවා නවසිලන්තේ ආපු ලාවක පුදුම චරිතයක්. ඔබට බාරයි.
ඔබ වාසනාවන්තයි ඔහු හමු වෙන්න. මොකද ලංකාවේ කලාකෙතේ ඉන්න නිහතමානීම චරිතවලින් එක්කෙනෙක් විදියට හැමෝම නිහතමානීව ඔහු මතක් කරනවා. ජයලත් මනෝරත්නයන් ගැන කතා කරද්දී පොතක් ලියලවත් ඔහුගේ දක්ෂතාවය කියලා ඉවර කරගන්න බැරි තරම් අති දක්ෂ රංගන ශිල්පියෙක්, රංගධරයෙක්. මම මතක් කරා වගේ මුලින්ම අපි සාමාන්‍ය පෙළට තලමල පිපිලා ඉගෙන ගන්නකොට ඔහු අපේ ලෝකේ වීරයෙක් හිතා. මොකද අපි රංගනය දිහා බොහොම සියුම්ව බලාගෙන ඉන්නකොට තේරෙනවා ඇත්තටම මොහු රඟපානවද කියලා වේදිකාව ඇතුලේ. කොහොමද ඒ තරම් දෙබස් ප්‍රමාණයක් මතක තියාගෙන ඉන්නේ කියලා. සමහර බොහොම ඉක්මනට කොහොමද එක 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 හැඟීමක් ප්‍රකාශ කරන ගමන් ටක් ගාලා අනිත් පැත්තට තවත් හැඟීමකට යන්නේ කොහොමද කියලා. හාස්‍ය මතු කරන්නේ කොහොමද බොහොම සියුම් තැන්වලින් කියලා. ඒ අපූර්ව දක්ෂතාවයන් එක්ක ඔහු ගැන කතා කරන්නට දේවල් බොහෝමයි. අපි අතීතයේ ඔහුගේ ආරම්භය මතක් කරවත් ජයලත් මනෝරත්නයන්ගේ රංගාව තීරණයේ සිදුවෙන්නේ අපේ සංස්කෘතික ප්‍රබෝධයේ 60 වෙන ආරම්භ වන 60 දශකයේ පෙරාදෙනී මුල්ම යුගයේ මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ සෙවණේ. සරච්චන් ඒ විදිහට බිහි වෙලා 80 දශකයේ මෙරට සාහිත්‍ය හා නාට්‍ය කලා ගමන් මගට පිවිසෙන අසහාය නිර්මාණ පෞරුෂයක් වුණු ජයලත් මනෝරත්නයන්ගේ මේ ප්‍රතිභාවපූර්ණ නිර්මාණවේදියා එතැන් පටන් කාලයක් තිස්සේ තමන්ගේ නම ශ්‍රී ලංකාවේ කලා ඉතිහාසයේ රන්වකුරින් ඔහුගේ තැන ඔහු හදාගන්නවා. සරච්චන්ද්‍රයන්ගේ මුල් කෘතිවල සුළු චරිත රඟපාලා ප්‍රේමතෝ ජයති සෝකෝ කෘතියේ ප්‍රධාන චරිතය ඔහු කාලෙකින් ලබා ගන්නවා. ඊට පස්සේ ඒ රංග කලාවේ, ඒ කියන්නේ සරච්චන්ද්‍රයන් හඳුන්වා දුන් ශෛලීගත ක්‍රමයේ ප්‍රමුඛයා බවට පත් වෙනවා. හැබැයි බොහොමයක් පිරිස ඒ කෘතිවලම රැඳෙමින් ඒ ක්‍රමයේදීම සරච්චන්ද්‍රයන්ගේ ශෛලීගත ක්‍රමයේම රැඳී සිටිද්දී ජලත් මනෝරත්නයන්ගේ විශේෂත්වය වෙන්නේ ඔහු එතනින් එහාට යනවා. එතනින් ඔබ්බට යනවා. කලාවට අලුත් දෙයක් කරන්න ඔහුගේම රංගන ලීලාවක් ගොඩනගා ගන්නට ඔහු සමත් වෙනවා. සරච්චන්ද්‍රන්ගේ සීමාවෙන් පිටට පැනපු විවිධ නාට්‍යකරුවන්ගේ නිර්මාණවල ඉතා සාර්ථකව විශිෂ්ට ලෙස ඔහුගේ රංගනය ඔහු සනිටුහන් කරනවා. ඉතින් මනෝ කියන ආදරෙන් බහුතරයක් දෙනා සඳහන් කරන මේ ආදරණීය ජයලත් මනෝරත්නයන්ගේ රංගනය ගැන කතා කරනකොට අපිට දැනෙන්නේ වේදිකාව, සිනමාව, රූපවාහිනිය කියන මාධ්‍ය තුනම ඔහුට මාළුවෙක්ට වතුර වගේ. රවින්ද්‍ර රන්දෙනියන් කියන එක අවස්ථාවක මනෝගේ රංගනය ගැන කතා කරද්දී මට හිතෙන්නේ වේදිකාව, සිනමාව, රූපවාහිනිය කියන මාධ්‍ය තුනම මාළුවට වතුර වගේ එක හා සමානයි. මොකද අපි දකිනවා වේදිකාවේ අති දක්ෂ සමහරු සිනමාවට ගියාම වතුරෙන් ගොඩ දාපු මාළුවෝ ගන්නට වැටෙනවා කියලා. ඔහුට තමන් ඉන්නේ වේදිකාවේද, සිනමාවේද, පුංචි තිරයේද, ඒක අදාළ නැහැ. ඔහුගේ රංගන හැකියාව අසීමිතයි. අපි කතා ඔබ මතක් කරා විදියට ලංකා ඉතිහාසයේ කලා ශ්‍රේෂ්ඨයේ කවුද දවැන්තම රංගධරයා, කවුද දක්ෂතම නළුවා කියලා කවුරු හරි ඇහුවොත් ඒකට දෙන පිළිතුර පිළිබඳවත් රවින්ද්‍ර රන්දෙනිය කතා කරනවා. ඔහු කියනවා මනෝ පසුගිය දශක තුනක සිංහල වේදිකාවේ පැවැත්ම ප්‍රධාන කොට තහවුරු කළ රංගන ශිල්පියා කියලා තමයි රවින්ද්‍ර රන්දෙනියන් කියන්නේ. වැනිසියේ වෙළෙන්දා, සොක්‍රටිස් වැනි චරිතවල ගැඹුරු සහ රංගනයේ අසීරුතාවය දකිද්දී මනෝ මේව කොහොම හසුරුවා ගත්තද කියලා රංගන ශිල්පියෙක් විදිහට මටම හිතා ගන්න බෑ. ඒ තරම්ම විශ්මයජනකයි කියලා රවින්ද්‍ර රන්දෙනිය කියනවා. මොකද දෙබස්ම විතරක් පුදුමාකාර තොගයක් තියෙනවා ඒ නිර්මාණ ඇතුලේ. ඒ ටික මතක තියාගන්න ඕනේ.
ඔහු දෙබස් කියන්නේ ඔහුගේ හදවතින්ම කියන දෙබස්. ඒ කියන්නේ ඔහු ඒ දෙබස් තුළ ජීවත් වෙනවා. ඒ දැන් එක තැනකදී මම ඇහුවා මේ මාෂා මේ සරච්චන්ද්‍රයන් ගුණන්ද සමච්චන්ද්‍රයන් මොකරි වචන මේ වාක්‍යයක් කියවන දීලා අහනවලු ඒක තේරුම මොකද්ද කියලා. තේරුම දන්නේ නැත්නම් බයිනවලු. ඒ මේ ලයිව් ඩිස්කෂන් එකේදී ඒ කිව්වේ එහෙමලු ඉගැන්නුවේ. ඒකෙන් එයාට පුදුම ආශාවකාසයක් පොත් කියවලා හොයාගන්න මොනවද මේ වචන, මොනවද මේ 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 කියන්නේ සාහිත්‍ය මේ පුස්තකාලයක්නේ තනි කරම මේ සරච්චන්ද්‍රයන් කියන්නේ විශ්වකෝෂයක්නේ. එහෙම කෙනෙක් බා වැඩ කරද්දී ඒ තිබ්බ ඒ දින තිබ්බ චැලෙන්ජ් එක ඒ තුලින් ඒගොල්ලෝ ඒ කියන්නේ මිනිස්සුන් බිහි කරා කියලා සරච්චන්ද්‍රයන් එක තැනකදී ලස්සනට කතා කරනවා මේ මනෝරත්නයන්ගේ. ඒ හින්දා ඒක පුරුදු කරා කියලා ඒ විදිහට ඒ කියන්නේ වේදිකාවේ කොහොමද අපි වචන හසුරවන්න ඕන, කොහොමද වචන තුල අපි ජීවත් වෙලා ඒක ප්‍රේක්ෂකයාට දෙන්න ඕන කියන එක කොහොමද කියන්නේ.
අපිට ලැබුණ එක පාඩමක තමයි නාට්‍ය රංගකලාව කරනකොට තමන් ඉස්සෙල්ලා චරිතයට ගිහින් ඉන්න. ඔබව විශ්වාස කරන්නේ නැත්නම් ප්‍රේක්ෂකාගාරය ඔබව විශ්වාස කරන්නේ නැහැ කොහොමදවත්. ඒ නිසා ඒක තමයි මම පටන් ගන්නෙත්ම කිව්වේ සමහර ලාවට අපි හිතනවා ඇත්තටම මේ රඟපානවද කියලා. ඒ තරම්ම ඔහු දක්ෂයි. සමහර විට ඒ සරච්චන්ද්‍රයන්ගෙන් ලැබුණු පන්නරය ඒ මොකද එකපාර බිහිවෙච්ච චරිත නෙමෙයි මේවා. වසර ගණනාවක පුහුණුවත් එක්ක, වසර ගණනාවක තමන්ගේම කැපවීම ශක්තිය ඒ දේවල් එක්ක තමයි මේ චරිත ගොඩනගන්නේ. ඒ නිසයි ඒ චරිත ඉතිහාසයේ රන්නකුරින් කියවෙන්නේ.
අපි පොඩි මේ මනෝරත්නයන්ගේ මේ නාට්‍යයක මේ සුද්දෙක් කතා කරගෙන නාට්‍ය පොඩි මේ මේ ඩයලොග් එක මම ඔබට අහන්න සලස්සනවා දැන්.
මේ ඓතිහාසික මොහොත. මේ ඉතිහාසගත වෙන මොහොත. ව්‍යවස්ථාවට සහභාගී වෙන ඔබ තමුන් වහන්සේලා ඉතිහාසගත වෙන. ව්‍යවස්ථාවේ අපි සිටින මේ රංගහල ඉතිහාසගත වෙන. මේ වේදිකාව, මේ ආසන, ඔබ ළඟ තිබෙන සෙලූල දුරකථනය මේ මොහොත. 2012 ජනවාරි මාසේ 6 වෙනිදා රාත්‍රී 7:23. ඉතින් මේ ඓතිහාසික මොහතර පැමිණි තමුන්නාන්සලා සියලු දෙනාම මම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ආර්ථික ඉතිහාසය සිනමාවේ ඉතිහාසය, දේශීය සිනමාවේ ඉතිහාසය, ලෝක සිනමාවේ ඉතිහාසය, කලාවේ නාට්‍ය කලාව ඉතිහාසය, දේශීය නාට්‍ය කලාව ඉතිහාසය, නෙළුම් පොකුණේ අනාදි. සිංහල දේශීය සංගීතයේ ඉතිහාසය, නැටුම් කලාවේ ඉතිහාසය, 18 වන්නමේ ඉතිහාසය, 18 සංඥා ඉතිහාසය, 18 වෙනි ව්‍යවස්ථා සංශෝධන. දහහට වංගුවේ ඉතිහාසය. දහහට වංගුවේ වංගුව එකින් එක අඩු වෙනවා. 18 වෙනි ව්‍යවස්ථාවේ වංගුව එකින් එක වැඩි වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය. ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය, ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය, දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය, ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය. ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනාගතය. ආ පන්දු ක්‍රීඩාවේ ඉතිහාසය, බූවල්ලාගේ අනාගතය. තේ වගාවේ ඉතිහාසය, රබර් වගාවේ ඉතිහාසය. මොකක්ද ඇත්ති වුණා ඒ දවස්වල මේ පොල් වගාවේ ඉතිහාසය, ගස් වැවීමේ ඉතිහාසය, ගස් බැඳීමේ ඉතිහාසය, හතුපල් වගාවේ ඉතිහාසය, පුරත්තම් වගාවේ ඉතිහාසය, පුරහන් සාක්කේ ඉතිහාසය, මහින්ද චින්තනයේ ඉතිහාසය, අධ්‍යාපනයේ ඉතිහාසය, ඉංග්‍රීසි ඕඩියේ ඉතිහාසය, ඉසෙට් අකුරේ ඉතිහාසය, උසස් පෙළ සිසුන්ගේ වර්තමාන, සාහිත්‍ය ඉතිහාසය, හංස සංදේශයේ ඉතිහාසය, හංසයාගේ ඉතිහාසය, ඉරාකයේ ඉතිහාසය, ඇමරිකාවේ වර්තමානයේ, ඉරානයේ අනාගතය, පෘථිවියේ ඉතිහාසය, සෞරග්‍රහ මණ්ඩලයේ ඉතිහාසය, විශ්වයේ ඉතිහාසය. කොහොම නමුත් මේ හැම ඉතිහාසයක් ගැනම කතා කරන්න ගියොත් අපටත් ඉතිහාස ගත වෙන්න වෙනවා.
ඔන්න ඔක තමයි මේ මනෝරත්නර තිබ දක්ෂතාවය කියන්නේ. ඇඟට නොදැනි මගේ වීඩියෝ ක්ලිප් එකක් දැම්මේ අතර මේ කියන මුල් ටික වේදිකාට ඇවිල්ලා අර ඒක එක එක දේවල් තියෙන මේ විද්‍යාව හරවලා මේක කරන තැන් පොඩි සයිලන්ස් එකක් ආවේ ඒකේ. ඊට පස්සේ මම කතා පටන් ගන්න ඒකේ. ඒක එතන ඒ කියන්නේ අපි ඒක පුංචි තිරේ දිහා බලන් හිටියත් අපි දැන් මේ YouTube එකේ බැලුවේ බලාගෙන හිටියත් අපි එතන ඒ වෙලේ මනෝරත්නත් එක්ක ජීවත් වෙනවා වගේ. එහෙම මේකක් දැරින්නේ
නැහැ.
බලාගෙන ඉන්නෝ නැහැ. හඳේ අපිට එතෙන් දැන් ඒක දැරක කියලා දැන් මම හිතන්නේ රාජපක්ෂ මහත්තයා තිරියද කොහෙද කියලා ඉතිහාස කර කියද්දි මහින්ද චින්තනයේ ඉතිහාසය කියලා එකදරක දිනම් කියලා අර මේ
කුරහන්සාටක
ඉතිහාසය හොඳම එක තමයි අර කිව්වේ මේ මොකද පාපන්දු ක්‍රීඩාවේ ඉතිහාසය බූවල්ලාගේ අනාගතය මතකද බූවල් එක්ව දාලා අර මොන ටීම් එකද දිනන්නේ කියලා මේ තිබුණේ පුළුවන් අර ප්‍රෙඩිකෂන් ඒක තමයි කිව්වේ ඉතින් ඒ වගේ මේ පුදුම හැකියාවක් තියෙන
මගේ ඔහුගේ තියෙන සුවිශේෂීම හැකියාවලින් එකක් තමයි ඒ හිනා නොවී හිනස්සීමේ හැකියාව. දැන් ගැඹුරු චරිත මම අහලා තියෙනවා මේ අමාරුම දේ හාසිය උපද්දවන කෙනෙක් එක කියලා. රංගනයේදී කෙනෙක් අඬවන්න කෙනෙක් නිකන් අපි දුක හිතෙන චරිතයක් හිනා වෙන චරිතයක් ඒවා අතිශය සාමාන්‍යයි අපිට හිනා වෙන්න අඬන්න. හැබැයි ප්‍රේක්ෂකයා හිනස්ස වෙනවා කියන එක දැවැන්ත අභියෝගයක්. ඒක ඊට වඩා අභියෝගයක් වෙන්නේ ඔහු ඒ හාසිය මතු කරන විදිය. මොකද ලංකාවේ සමහර හාසිය මතු කරන රංගන ශිල්පීන් දැක්කොත් වචන වලින් ඒ කියන්නේ එතන තියෙන සාමාන්‍ය අපි එදිනදා පාවිච්චි කරන වචන නෙමෙයි. එක්ක රස්තියාදුකාර වචන, එක්ක තවත් වෙන වෙන තේරුම් වෙන වචන,
එක්ක අංගපසක වලින් කරන
දේවල්. ඒ කියන්නේ මූණ වෙනස් කරලා එහෙම, ඒ කියන්නේ එතන තියෙන අපිව හිනස් වෙනව නෙමෙයි, මනුස්සය දැක්කම අපිට hina යනවා. එහෙම දෙයක් එතන තියෙන්නේ සමහර රංගන ශිල්පීන්ගේ. හැබැයි මෙතුමන්ගේ තියෙන සුවිශේෂී තමයි. ඔහු hina වෙන්නේ නැහැ, අපිව හිනස් වෙනවා. ඒක හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. උත්සාහ කරලා බලන්න, ඒක හරිම
අමාරුයි.
කොහොම නැත්ත ඒ එතුමන්ගේ ගැඹුරු චරිතත් එක්කම මේ හාස්‍ය උත්පාදනය කරන චරිත බොහොම අපූර්වට වේදිකාවේ ඒත් එක්කම රිදීතරේ පුංචිතරේ දිගහැරෙනවා. ඔහු මේ හාස්‍ය උපදවන විදිය ගැන කතා කරන රවීන්ද්‍ර රන්දිනියන් වෙලාවක කියනවා, ඒ නිසාම මං කියනවා ඔහු අනිත්‍යව හිනස් තමන් hina වෙන්නේ නැතුව අනිත්‍යව හිනස් වෙනවා කියන ඒ අපූර්වකම තුලම මම කියනවා. අපේ රංගන ශිල්පීන් ගත්තම මගේ තක්සේරුවට අනුව දක්ෂතම රංගන ශිල්පියා සිනමා නළුවා ජලත් මනෝරත්නයන් කියලා. ඉතා සියුම් නිරූපණ සහිතව රංගන වේදියා ජෝ අබේවික්‍රම. එහි විවාදයක් නැහැ. හැබැයි ජෝ අයියා රවින්ද්‍ර රන්දිනිය වගේම දැවැන්තයෝ බොහෝම දෙනෙක් සිනමාවට හිර වෙනවා. ඔවුන්ට එතනින් එහාට යන්න අවස්ථාවක් ලැබෙනවා අඩුයි. වේදිකාවේ ටෙලිනාට්‍යවල හිටියට ඒ මාධ්‍යවලට මේ දැවැන්ත චරිතවලින් ලැබෙන ඒගොල්ලන්ගෙන් ලැබෙන සහභාගීත්වය සහයෝගීත්වය පොඩ්ඩක් අඩුයි. මොකද ඒගොල්ලෝ සිනමාව ඇතුලේ ඒගොල්ලන්ගේ ගමන යනවා. හැබැයි ජයලත් මනෝරත්නයන් මේ ශේෂ්ත්‍ර තුනම එකම විදියට ජය ගන්නවා.
දෙදි අතර මට හිතෙන වෙලාවකට ඒ කියන්නේ ප්‍රේක්ෂකයා ඉදිරියට තාත්විකව ඇවිල්ලා ප්‍රේක්ෂකයාගේ හදවත ජය ගන්න තරම් ප්‍රේක්ෂකයාට මොකක් හරි අරගෙන ගෙදර අරගෙන යන පුළුවන්. අපි ෆිල්ම් එකක් බැලුවා මොකක් හරි දෙයක් හිතේ තියාගෙන නැහැ. මේක මේ තාත්විකයා වෙලා ඉදිරියට ඒවා රඟපාලා ඒ රඟපෑම තුලින් ප්‍රේක්ෂකයා අකුල්මත් කළා. මේ වික්ෂිප්ත කළා නේ. කියන්නේ අපි දැන් සමාජකාරට නාට්‍යයෙන් බලද්දීම අපි කට අරගෙන බලන් ඉන්න අවස්ථාව ඕන තරම් අපිට අවිල්ල තියෙන ජීවිතේ නේ. මනෝරත්නයන් ඉන්න වේදිකාවක මං හිතන්නේ මේ ඇල්පෙනින් තක්කත් වෙන සද්දයක් ඇහෙනවා කියලා ලෙක්චරට ඔහු මේ ආවහම ඔහුගේ චරිතය විදාබ් දක්වන්නේ.
ඔහු මුළු ශාලාවම ඔහුට නතු කරගන්න බොහොම අපූර්ව විදියට. එතන තියෙන අභියෝගය තමයි සිනමාව අමාරුයි තමයි, රංගපෑන එක කොහොම කරත් අමාරුයි. නමුත් සිනමාව පුංචිතරේ ඒ තැන්වලදී අපිට ප්‍රේක්ෂකයාගේ ප්‍රතිචාරය එවෙලේ ලැබෙන්නේ නැහැ. ඒකයි වේදිකාව කොච්චර අමාරුයිද කියන්නේ සහ වේදිකාව කරන්න පුළුවන් වේදිකාව ජය ගන්න පුළුවන් කෙනෙක්ට අනිත් ඒවා අභියෝගයක් නෙමෙයි කියලා කියනත් හේතුව ඒක. මොකද දැන් අපි දෙන්නා මෙතන අපි දෙන්නගේ වැඩසටහන කරගෙන යද්දී අපි දෙන්නට කවුරුවත් එක සැරේට ප්‍රතිචාරයක් දෙන්න බෑනේ. අපි ප්‍රේක්ෂකයාගේ ප්‍රතිචාරය දකින්නේ නැහැ. වේදිකා සිනමාව සහ පුංචිතරයේ තියෙන වෙනස ඕකයි. හැබැයි වේදිකාවේ හරියට කරගන්න බලනොත් තක්කාලි ගෙඩියක් එන්න තියෙන තියෙනවා.
අනිවාර්යයෙන්ම එක්ක හූ පාර එන්න තියෙනවා. දැන් ෆිල්ම් එකක් බලනකොට අපිට ඔක්
කරන්න බෑනේ. කරන්න බෑනේ.
ඒ වගේ කාටවත් කැහෙන්නේ
නැහැ.
අතන එහෙම නෙවෙයිනේ.
අනිත් එක ඒකෙන් තමන්ගේ ඒ කියන්නේ එච්චර දුරට යන්න ඕනේ නැහැ. හිනාවෙන් හිතන්න තමන් හාසිය උපදවන්න කියලා හිතාගෙන කියපු කියන දෙබසේ ප්‍රේක්ෂකගාරයේ තුර හාසිය ඉපදුන් නැත. අපි එතනින් මානසිකව වැටෙනවා. එතනින් එහාට චරිතය කොහොමද අරගෙන යන්නේ? බොහොම අතිශය අසීරු කටයුත්තක් තමයි වේදිකාව ඇතුලේ ඒ තරම් ලොකු චරිත ප්‍රමාණයක් රඟ දක්වනවා කියලා කියන්නේ. ඔහු ඒක බොහොම අපූර්ව විදිහට ජය ගන්නවා. වේදිකාවේ සොක්‍රටිස්ගේ ඉඳලා හෝගාන පුකුරේ රියදුරාගේ චරිතය දක්වා රංග පරාසය බලුවහම
මම හෝගාන පොකුණ අපි ගෙන්නෝ ෆිල්ම් එක නවසිලන්තෙට
ගිහින් මම මෑත කාලේ බලපු හොඳම
චිත්‍රපටය. ඒක කියන වචන ඇත්තට මේ ෆිල්ම් එක එච්චරටම ඒ කියන්නේ අර රියදුරුගේ චරිතය කරන හැටි ඒක අපුදුම. ඒ කියන්නේ එතනින්ම තේරෙනවා ඔහුගේ කියන්නේ ඔහු එතන ඇත්තටම සාමාන්‍ය බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන කවුරුවත් නෙමෙයි. ඔහු නළුවෙක් නෙමෙයි. එතන ඔහු සුක්කානම අතරගත්ත පරණ සීටිබි බස් එක සුක්කානම අතරගත්ත රියදුරේ
අතිශය සාම්ප්‍රදායික
මොඩ පහේ ගැමි ඒ ඇඳගෙන ඉන්න විදිය මේක තනිකරම අපිට මතක් වෙන්නේ අපි ඉස්කෝලේ යන කාලේ දැක්ක. තාමත් සමහර පළාත්වල ලංකාවේ ඒ බස් රථ මේ එළවන ඒ වගේ අහිංසක දුප්පත් ගැමි රියදුරේ එක තමයි මතක් වෙන්නේ මේ හෝගාන පොකුණ ෆිල්ම් එක බැලුවනම්. මම හිතන්නේ ඔබ වාසනාවන්ත වෙලා තියෙන ඔබ වාසනාවන්තයි. ඔබ මේ ඒ ෆිල්ම් එක බැලුවා නම් නවසිලන්තේ ආපිලාවේ ඔබ කොහරි බල්ල තියෙන නම් ඒක. මොකද අපිට මේ අවස්ථාව ලැබුණා ඒ ෆිල්ම් එක මේ චිත්‍රපටිය මෙහි ගෙනල්ලා ඔබ වෙනුවෙන් ප්‍රදර්ශනය කරන්න.
සාමාන්‍ය රංගන වේදිකේ ඉඳලා දැන් විෂයානුබද්ධ දනුමෙන් වගේම ජීවිතේ හරහා ලබාගත් පරිචෙන්ද මූකුරාගේ පුරංගන වේදියක් තමයි ජයලත් මනෝරත්නයන් කියලා කියන්නේ. ඔහු සරච්චන්ද්‍රයන්ගේ තියෙන රංගන ශෛලෙන් ඔබට ඇවිල්ලා මට හරියටම මතක නැහැ දැනට වසර කිහිපයකට කලින් ඉගෙනගත්ත සාමාන්‍ය පෙළ වචන ඒක කොහොම වුණත් මට මතක විදිහට ලෝක ධර්මී සම්ප්‍රදාය තමයි ජයලත් මනෝරත්නයන්ගේ තලමල් පිපිලා වගේ ඒ නාට්‍ය වලින් ඉස්මතු වෙන්නේ. වැරදි නම් සමා වෙන්න ඕන. ඒ කොහොම වුණත් ජයලත් මනෝරත්නයන්ගේ චරිත නාට්‍යවල වේදිකා නාට්‍යවල තියෙන සැබෑ ලෝකේ අපි එදිනදා ජීවත් වෙන ලෝකේ ඉන්න මිනිස්සු තමයි ඔහු ප්‍රතිනිර්මාණය කරන්න වේදිකාවට. ඒක අතිශයම අසීරු කටයුත්තක් අභියෝගයක් බවට පත් වෙන්නේ. අපි මේ මිනිස්සු ජීවිතේ දකිනවා මේ මිනිස්සයා මොන වගේ කෙනෙක්ද, ගුරුතරුවේ ගුරුවරයා, ඒ වගේ චරිත අපේ සමාජයේ ජීවත් වෙනවා. සමාජයේ ජීවත් වෙන ඇත්ත චරිතයක් ආය ප්‍රතිනිර්මාණය කරනවා කියලා කියන්නේ මිනිස්සු ඒක වැරදුනොත් මිනිස්සුන්ට
තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා මෙතන.
ඉතින් ඔහු වේදිකාවේ සිනමාව පමණක් නොවේ, එයින් එහා ගියපු ටෙලිවිෂනෙත් ඔහු මහා නළුවෙක් ලෙස ගොඩනැගෙන්නේ. මං හිතන්නේ ඔහු සාමාන්‍ය සමාජයේ ජීවත් වුණු විදියත් ඒකට හේතුවක් වෙන්න ඇති. ඔහු බොහොම පොඩි තැනකින් ඇවිල්ලා
හරිම මේ කියන්නේ සාමාන්‍ය පවුලකින් ආපු මේ පවුලේ බඩ පිස්සා. පවුලේ බාලයා. ඔහුගේ පවුලේ මේ ඔය කොහෙද ගම මේ නුවරඑළිය
පැත්තේ.
ඔව් නුවරඑළිය පැත්තේ තමයි දුෂ්කර ගම්මක ඉපදිලා ඉගෙනගෙන මේ තත්ත්වයට ඇවිල්ලා ලෝකයක් ජයගත්තු මිනිසෙක් ඇත්තරම.
මට මතකයි දැනට බොහෝම කාලයකට පෙර වසර 10කටවත් පෙර වෙන්න ඕනේ ජයලත් මනෝරත්නයන් සමග කරනපු පුවත්පත් සාකච්ඡාවක ඔහුගෙන් විමසනවා ඔබගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් තියෙනවද කියලා. හරිම නිතර ඇහෙන්නේ නැති ප්‍රශ්නයක්. ඔහු කියනවා ඔව් මගේ ජීවිතේ ඔහු ඉගෙන ගන්න බොහොම දක්ෂ සමත් පුද්ගලයෙක් කියලා තමයි මම අහලා තියෙන්නේ. හැමදාම පන්දේ පළවෙනියා ඒ විදිහට හිටපු කෙනෙක් කොහොම හරි විභාගෙත් උසස් පෙළ එතනින් එහාට ඊට පස්සේ සරසවිය ඒ සේරමත් කළා. ඒ කාලේ තමයි සරච්චන්ද්‍රයන් එක්ක වැඩ කරන්නේ. ඔහු මේ කාලෙන් පස්සේ මොහොන දෙනවලු රාජ්‍ය පරිපාලන විභාගයට. රාජ්‍ය පරිපාලන විභාගය කියලා කියන්නේ ඒ කාලේ ලොකු
විභාගයක්. රජයේ ඉහළ තනතුරකට රැකියාවකට යන්න පුළුවන් තනතුරක් ඒක. විභාගයක්.
ඒ අනිත් එක මේ ඒ කාලේ රජයේ රස්සාවක් තියනවා කියන්නේ ඊට වඩා දෙයක් නැහැනේ. කොහොමනත් රාජ්‍ය පරිපාලන විභාගයේ පළවෙනි ඒකේ ලකුණු සහ කවුද සමත් වුණේ කියන එක පත්‍රය දානවලු. පළවෙනි විභාගයේ ඔහු සමත් වෙලා තියෙනවා. දෙවෙනි විභාගයේ ඔහු සමත් වෙලා නැහැ. ජීවිතයට විභාගයක් අසමත් නොවුණු ජයලත් මනෝරත්නයන් මේක දරා ගන්න බැරි වුණාලු. ජයලත් මනෝරත්නයන් ඔහු කාමරයට වෙලා තමන්ගේ බෝඩින් කාමරෙන් එළියට බහින්න නැතුව මට නම් එපා මුකුත් කියලා ඉන්නකොට ඔකේ අනිත් බෝඩින් කාමරේ උත් එක්ක හිටපු අනිත් කෙනා පොඩි පොඩි චරිතවල ටෙලිනාට්‍යවල රඟපාන කෙනෙක්. ඉතින් ඔහු කිවලු එක්කගෙන යන්න නැති ඔය ඉඳලා හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ ගිහිල්ලා ඒ එතන ඉන්න අවස්ථාවක කවුරු හරි කෙනෙක් එක චරිතයක් ළඟපාන සුළු චරිතයක් ළඟපාන කෙනෙක් නැති නිසා මොහුට තියෙන නාට්‍යමය පරිසරයත් එක්ක ඔහුට ආරාධනා කරලා තිනවා එන්න මේක කරන්න කියලා. එතනින් තමයි ඔහුගේ දෙවනි ගමන ආරම්භ වෙනවා කියලා කියන්නේ ඔහුගේ කලා ජීවිතේ.
ඒ කියන්නේ සරසවියේදී සරච්චන්ද්‍රයන්මණි මේ මහජාල සරච්චන්ද්‍රයන්මණිගේ ආభాෂය ලැබුවත් ඔහු ඒක ජීවිත වෘත්තිය හැටියට කරගත්තා
නෑ. ඔහු ලිපිකරුවෙක් විදියට සාමාන්‍ය රස්සාවකට ගිහිලා ඔහුගේ ඉලක්කය වෙලා තියෙන්නේ රාජ්‍ය නිලධාරියෙක් වෙලා එතනින් ඉස්සරහට යන්න. ඔහු කොහොමනත් මේ පුවත්පත් සාකච්ඡාවේ ඔහුගේ පිළිතුරේ අවසානයේදී ඔහු කියන්නේ එදා මම විභාගයේ සමත් වුණා නම් මම ලංකාවේ කොහේ හරි කොනක
දිසපති
කෙනෙක් වෙලා හිඳීවි. හැබැයි මට මෙතෙන්ට එන්න හම්බ වෙන්නේ නැහැ කියලා. මම එතනින් ඔබට එකක් කියන්නම් අහගෙන ඉන්න හැමෝටම. සමහර දේවල් ජීවිතේ වෙන්නේ හේතුවක් ඇතුව.
අනිවාර්යයෙන්ම. මමත් ඔක හොඳට විශ්වාස කරන දෙයක් තමයි. ඒ කියන්නේ අපිට එකතන වැරදුනොත් අපි වැරදෙන තැනින් අපි නැගිටින්න පුළුවන් වෙන්න ඕන. අලුත් මාර්ගයක් හදාගෙන යන්න පුළුවන්කම ජීවිතේ කියන්නේ ඒකයි. ජීවිතේ කියන්නේ එකතන නැවතිලා අර මේ වලේ පල්ලෙන පොල්ලෙල්ලක් වගේ එහෙම ඉන්න දෙයක් නෙවෙයි. එතනින් එහා යන ලොකු ගමනක් තියෙනවා අපිට. අපි එහෙනම් නැවතත් මනෝ අයියගේ මේ තවත් ගීතයකට යමු.
Thank you.
කොයිතරම් හැකියාවන් තොගයක්ද නේද? රංගනය ගායනය එක පැත්තකින්වත් අඩුපාඩුවක් නැතුව හැම පැත්තෙම අතිශය පරිපූර්ණ දක්ෂතා තොගයක්.
කලාකරුවෙක්ගේ වියෝව කලාකරුව ඉපදෙනවා සාමාන්‍ය මිනිස්සු වගේම. කලාකරුවෙක් ඉපදෙන ඉස්සර සාමාන්‍ය මිනිස්සෙක් නේ. පුඩි දරුවෙක්, තරුණයෙක් ඒ තරුණ ජීවිතය වලින් ඔහුගේ ලබා ගන්න මොනාරි පන්නරය තුළින් එක එක විවිධ කුසලතාවයන් අනුව ඔවුන් පරිපෝෂණය වෙලා සමහරු ඉපදෙන හැම කෙනෙම සමහරු නිකම් මොහේ මැරිලා යනවා. සමහරු නමක් තිර මේ මොකක් හරි දෙයක් සම්බන්ධවෙන් නිපුණතා පෙන්නලා නැති වෙලා යනවා. සමහරු මුළු ලෝකෙම ජය ගන්නගෙන මුළු ලෝකෙම තමන්නතු කරගෙන කියන්නේ එවන් නතු කරගත්ත අපිව තවත් සෝසාවලෙක් ගෙන්නලා අපෙන් අයින් වෙලා යනවා. මම හිතන්නේ මේ මනෝ අයියත් ඒ වගේ කෙනෙක්. මට මතකයි මාෂා මේ ඔබ මම හිතන්නේ වෙනකොට ඉපදෙලා ඉන්නේ නැතුව ඇති ප්‍රවීණ ගේ පද රචක ප්‍රේමකීර්ති ආල්විස් අපේ හිටියේ අග්‍රගණ්‍ය ගේපද රචකයෙක්. ඔහුව තිරිසනෙක් වගේ අමු අමුවේ ඝාතනය කරපු දවසේ ඒ ඇතිවෙච්ච වේදනාව හා සමාන වේදනාවක්. ඒ කියන්නේ කලාකරුවෙක් වෙනුවෙන් අපිට ඇහැට කඳුලක් වුණා කියලා කියන්නේ ඒක, ඒ කියන්නේ කලාකරුවන්ගේ මොකක් හරි සේවයක් අපිට වෙලා තිනවා කියන එකනේ. එවන් වූ අවස්ථාවක් තමයි දැන් ඇත්තටම මේක මේ බොහොම අමාරු වැඩසටහනක් මම මේ කරගෙන යන්නේ. මිනිස්සු ඉපදෙනවා මිනිස්සු නැති වෙනවා. ඒ වුණාට කලාකාරයෙක් අපේ හදවතේ තැනක මොකක් හරි දෙයක් කොටල ගිය කලාකාරයෙක් අපිට නැති වෙනකොට ඒක පොඩ්ඩක් දරා ගන්න අමාරු වෙනවා.
ප්‍රේක්ෂක හදවත් ජය ගන්න පුළුවන් කියන්නේ හදවතට ඒ තරම් දුරට ලඟ වෙන්න පුළුවන් කියලා කියන්නේ හු සාර්ථකයි. ඒ නිසා මට හිතෙන්නේ ඔහු ඔහුගේ ජීවිතේ ජය ගත්තා නම්, ඒ කාලය ඔහු සම්පූර්ණයෙන්ම ජීවත් වුණා නම් අපි ඔහු වෙනුවෙන් සතුට වේ යුතුයි කියලා මං හිතනවා. හොඳ ආත්මයක් ලබන්නට, සසර කෙලවර නිවන් ලබන්නට අපි ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කළ යුතුයි කියලා මට හිතෙනවා.
අනිවාර්යයෙන්ම මම අපේ වැඩසටහන දැන් හිතන්නේ, මං හිතන කාලයත් ඉවර වෙගෙන යනවා. මම තව එක ඒක මම පත්තරෙන් පොඩා ගත්ත එකක් ගුරුතරුව නිවියයි. මම මේකත් ඔබට ඉදිරිපත් කළා අපේ වැඩසටහන මෙන් අවසන් කරන්නම්. ගුරුතරුව නිවියයි. කෙසල් ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න, නැතහොත් ඔබ හොඳින් දන්නා ජයලත් මනෝරත්න නම් ප්‍රතිභාපූර්ණ රංගනවේදියා නම් සිය දිවිසැරියට සමුදී ඇත. දේදිකාවේ තුන්වැනි සීනෝ ලෙසින් ප්‍රකට වූ හෙතෙම යුගයේ විශිෂ්ටතම කලාකරුවෙකු බව අයිවාදිතය. ඔහු 1970 සිට 2019 දක්වා අඛණ්ඩව මෙරට කලාව වෙනුවෙන් විවිධ අංශ ඔස්සේ මහඟු මෙවරක් ඉටු කළ අපූර්වතම කලාකරුවෙකි. වේදිකාව තුළ ආකර්ශනීය දැවැන්ත ප්‍රතිරූපයක් අත්පත් කරගත් ඔහු රඟපෑ වේදිකා නාට්‍ය ප්‍රමාණයේ 81% ඇති බව නොරහසකි. ඒ නිසාම හොඳම නළුවා, හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂණය යනාදී සව කීපයකින්ම ඔහුට රාජ සම්මාන දිනා ගැනීමට හැකිවිය. එතුමාගේ රංගන දිවියට මහඟු පිටිවහලක් සැපෙන්නේ පේරාදෙණියේ සරසවේදී මහාචාර්ය දිරිවිර සරච්චන්ද්‍රයන්ය. මුණගැසීමෙනි මෙම හමුව ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් ඇති කළ අය සඳහන් කළ යුතුය. පේමති ජායති සෝකෝ මහාසාර මනමි සිංහබාහු හස්තිකාන්ත මන්තරේ එලෝගිම් මෙලොවා නරියාසා කේජු කැල්ල මකරා චූලෝදර මහෝදර ගජමන්පුවත නරිබෑනා රතුහැට්ටකාරි දුන්නුදුනු ගමුවේ පොකුරු වැස්ස රාසපති සිරිසංගබෝ අසාත මන්තරේ හස් මාලිකා සුභ සහයස අංගාරාගං ගලාබසේ දිවස් හෙල්නු මැන මෝදර මෝල මාගිරි දඹ මාවැනි බිලින්දා සහතික නොකළ මරණයක් සෙල්ලම් නිරිඳු සත සහ සත සොක්‍රටිස් රයිනෝසිරස් මායාදේවි තාරාවේගලේති යතුකාරයා උක්දඬු හිගින්න සුද්දෙක් ඔබමතයි වාසුදේව ද්විත්ත හොරු සමග හෙළුවෙන් ආදී වේදිකා නාට්‍ය රසකට උරංගනින් දායක විය. නළුවෙකු කෙසේ විය යුතුද යන්න ඔපුව අපතකට මෙසේ හෙළි කර තිබිනි. නළුවා රූකඩයක් හෝ මැටි රූකඩක් නෙවෙයි. අධ්‍යක්ෂකවරයෙකු යටතේ රංගනයක් කරන්නට නළුවාට යම් පරිකල්පනයක් තිබිය යුතුය. ලෝකයේ පිළිබඳ මතවාදයක්, සමාජය පිළිබඳ දැක්මක් ඔහුට අවශ්‍යයි. මේ දේවල් වෙනුවෙන් විශාල කැපකිරීමක් වුවමනයි. අද හතු පිපෙන්නාක් මෙන් නළුවම් බිහිවන සමයක ජයලත් මනෝරත්නය වැනි රංගදරයෙකු අහිමි වීමද පිරිමැසිය නොහැකි අඩුවකි. මනෝරත්න මහතා පවන පරිකල්පනය අද සමහර නළු නිළියන්ට ඇතිද යන්න බරපතල ප්‍රශ්නයකි. නළුවන්ගේ නිරුවත හෙළුවන සමයක මේ මහා කලාකරුවා නොකියාම සමුගෙන ඇත. එය ජාතියට පාඩුවකි. මනෝරත්න මහතා ලොවට ජනිත වැත්තේ රංගනය වෙනම පැහැදිලිය. ඒ තරමට ඔහුගේ රංගපෑම ආකර්ෂණීය බැවින් යුතුය. දශක කීපයක් පුරාම ඔහු පණ පෙවූ සෑම චරිතයකටම උපරිම සාධාරණත්වයක් ඉටු කළ රංගවේදිරියකි. ඔහුගේ සිනමා ප්‍රවිශ්‍ය සිදුවන්නේ අමරනාථ ජයතිලක අධ්‍යක්ෂණය කළ තිලක හා තිලකා චිත්‍රපටයෙනි. පුජ්ජි තිරය නිසා ඔහු අතිශයෙන් ජනප්‍රිය නළුවෙක් බවට පත්වේ. එකිනෙකට වෙනස් චිත්‍රපට සහ ටෙලිනාට්‍ය චරිත නිරූපණයන් බොහෝමයක් සඳහා මනෝරත්නයන් ජනාධිපති සම්මාන සරසස රයිගම සම්බන්ධ සම්මාන වලින් පිදුම් ලැබුවේය. මනෝරත්නයන් ඉතා සිවුම ජීවිතයේ ස්පර්ශ කළ කලාකරුවෙකි. දයානන්ද ගුණවර්ධන මහතාගේ නාට්‍ය ශෛලිය පෝෂණය කරන ලද්දේ ජයලත් මනෝරත්න විසිනි. ඒ පහසු කටයුත්තක් නොවීය. සම්ප්‍රදාය පෝෂණය කර ඉදිරියට ගෙන යාමට හැකිවන පරිදි අපේ මව්බිම විසින් බීකන් ලද සුවිශේෂ සාහිත්‍යවේදී නාට්‍යකරුවා වූයේ ජයලත් මනෝරත්න බව සටහන් කළ යුතුය. එහෙත් ගුරුතරු නිවී ගොස් ඇත.
තුටින් නටමු මේලි දරාතේ
ආමු තුටින් නටමු මේලි දරාතේ වාසනාදි මේකි මහා වාසනාදි මේකි බොහෝ වාසනාදි මේකි මේක පාමු තුටින් සිටේ වාසනාදි මේකි මේක පාමු තුටින්
හෙළ කලාකෙතේ අසන්න සමගුරුතරුව වේදිකාව ටෙලිනාට්‍ය සිනමාව යන සෑම අංශයකින්ම එක ලෙස ප්‍රතිභාව දක්වූ ආදරණීය ජයලත් මනුරත්නේනි, දේශීය කලාකෙතට පෑයූ ඔබට නිවන් සුව.
නටමු මේලි දරාතේ